අල්ගුවන් දුවේ පුතේ, හඳ අහසට නැවිදින් ඉන්න අමාවක දවසට කඳෝපැණියන්ගේ පුංචි ආලෝකයක් අපිට මහමෙරක්. කණාමැදිරියන්ටත් අපිට පාර පෙන්වන්න පුළුවන් බව අපි වටහා ගන්න අමාවක දවසට. කොරෝනා අමාවක ඇවිදින් අපේ අධ්‍යාපන අහස අඳුරු කරලා තියෙන මේ කාලයේ ගුරුවරු නැමැති සඳට පායන්ට අවසර නැහැ. හැබැයි කඳෝපැණියන්ට පාර පෙන්වන්නට කාගෙන් තහනමක්ද? අදත් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයත් රුහුණු සේවයත් ඔබේ නිවහනට ඇවිදින් රුහුණු ගුරු ගෙදර වැඩසටහන අරගෙන. මේ අන්ධකාර යාමේ කඳෝපැණියෙක් වෙලා මමත් ආව ඔබට පාර පෙන්වන්න. මම අකුරැස්ස සෞභාග්‍ය විද්‍යාලයේ සිංහල විෂය භාරාචාරිණී දිල්රුක්ෂි ජයලත්ගේ. පොතකට භාෂාව කොච්චර වටිනවද? අපි මුලින්ම ඒ ගැන කවියකින් දැනගමු. ලියට වටින්නේ ගුණ පිරිරු සිරිය, මලට වටින්නේ රූපිරි සුවඳමය, සිතට වටින්නේ තුට පිරි සිතුවිලිය, පොතට වටින්නේ රස පිරි වදන්මය. පොතට වටින්නේ රස පිරිවදන්මය. කවිය එහෙම කියුණා වගේම පුතේ, පොතකට රස පිරුණු වදන් ඉතාමත්ම වැදගත් බව මේ පාඩම අවසානයේදී පුතාලට වැටහේවි. අපි අද කතා කරන්න යන්නේ අපට වැසිකිළියක් පාඩමේ භාෂා භාවිතය පිළිබඳව. පුතාලගේ අතේ තියෙන නිබන්ධනයේ අදාළ පැවරුමත් පෙරලගෙන පාඩමට සම්බන්ධ වෙන්න. පැවරුමේ දීලා තියෙනවා මෙහි භාවිත කර තිබෙන භාෂාවට උදාහරණ. පුතාලට පුළුවන් මම පාඩම සාකච්ඡා කරද්දී මාත් එක්ක උදාහරණ ලියාගන්න. වැසිකිළිය සම්බන්ධ වෙන මේ අලුත්ම අත්දැකීම සහෘදයාට සමීප කරවන්න කතුවරයා බොහෝ උත්සාහගෙන තිබෙනවා. ඒ වගේම එය සාර්ථක වීමට යෙදූ එක් උපක්‍රමයක් විදියට මේ කතාව තුළ යොදාගත් භාෂාව අපිට හඳුන්වා දෙන්න පුළුවන්. මේ කතාව පුරාවටම ජනවහල යොදාගෙන තිබෙන නිසාත්, ග්‍රාමීය පරිසරය නිරූපණය කරන නිසාත් ගැමි සුවඳ මේ කතාව පුරාවටම වහනය වෙනවා. මේ ග්‍රාමීය වදන් භාවිතය අපූර්ව ඉස්මතු වෙන තැනක් තමයි පුතේ හේරත් කතකයාට බණින අවස්ථාව. කුරහන් නඹරා දෙන්නට උදව්වට කතා කරන අක්කට කතකයා බැහැ කියනවා. ඒක ඇහෙන තාත්තට හොඳටම කේන්ති ගිහින් මෙහෙම කියනවා. තෝ හොරාලිය වගේ මෙතන කකා ඉන්නවා. තොට ඒකවත් කරලා දෙන්න බැරිද? කවුද මෙතන අතක් පයක් නොහොල්ලනේ උන්ට තැම්ම හදලා දෙන්න ඉන්නේ? මෙන්න මේ ප්‍රකාශයෙන් පුතේ ග්‍රාමීය වදන් භාවිතය අපිට ඉස්මතු කරවන්න පුළුවන්. ඒ වගේම අයියේ අයියේ පොලිස්කාරයෙක්, කකුස්සි නැති හැමෝටම නඩු දානවලු, අනේ බුදු මහත්තයෝ මෙහෙ මොන කකුස්සිද, ඔන්න ඔතනින් ඔය බැද්දට පාත් වෙන්න, ආදී දෙබස් තුලිනුත් පුතේ මේ ග්‍රාමීය වදන් භාවිතය කියන එක අපිට මේ කතාව ඇතුළේ ඉස්මතු වෙලා පෙනෙනවා. කොළඹ රටේ කකුස්සි ගැන අදහස් පළ කරන සුගතන් හා හේරත්ගේ සංවාදයත් මේ ග්‍රාමීය ජනවහරට හොඳ උදාහරණයක් පුතේ. උඹ ඔහොම කියනවා, කොළඹ රටේ කකුස්සි තියෙන්නේ කොහොමද දන්නවද? මේ වගේ පිටින් නෙමෙයි, ගේ ඇතුළෙමලු. උන් නාන්නෙත් ඒක ඇතුළෙම ඉඳගෙනලු. ශික් විතරක් ගඳ ගහන්නේ නැද්ද? ඒව පයිප දිගේ යනවා කියලයි කියන්නේ. මේ සිදුවීමේදී විතරක් නෙමෙයි පුතේ, කතකයා තමන් පාසලේදී උගත් කරුණු ගැන මව සමග සාකච්ඡා කරන අවස්ථාවලදී පවා භාවිත වන ජනවහර විශාල ආලෝකයක් මේ කතාවට අරගෙන ඇවිත් තියෙනවා. ඒ වගේම පුතේ කටවහර බහුලව භාවිත කර තිබීමත් මෙහි ලක්ෂණයක්. දැන් පුතාලට ගැටලුවක් මතුවේවි, කොහොමද මේ ජනවහර හා කටවහර හඳුනාගන්නේ කියලා. ජනවහර කියන්නේ පුතේ ගමේ භාවිත කරන ගැමි වදන් වලින් පෝෂණය වුණු කියන අදහස. කටවහර කියන්නේ ලේඛනගත වීමකින් හඳුනා නොගන්න ඒ අවස්ථාවේදී උචිත ආකාරයට කියවෙන වහර. එහෙම කටවහර යොදාගත් ස්ථාන රැසක් මේ කතාව ඇතුලේ තියෙනවා පුතේ. මොන වදයක්ද මන්දා? හොයාගනින්. බලා හිට පිය. කොහෙන් පහළ වුණාද? ගෙදර ලොක්කා, පල්ලෙහා, මයි හිතේ, ගෙනත් දීපිය, ශික් විතරක්. මෙන්න මේ වගේ උදාහරණ කටවහරින් උපුටාගත් කිහිපයක් විදිහට මේ කතාව තුළින් හඳුනා ගන්න පුළුවන්. මේ කටවහර නිසාම පුතේ මේ කතාව ඇතුලේ ග්‍රාමීය බව කියන එක වඩ වඩාත් තහවුරු වෙලා තියෙන බව අපිට දකින්න පුළුවන්. දැන් බලන්න පුතේ, ටෙලි නාට්‍යයක් ගත්තොත් මේ කියන භාෂාත්මක ලක්ෂණ බොහොමයක් ටෙලි නාට්‍යයක් ඇතුලේ ගැබ් වෙලා තියෙනවා. ග්‍රාමීය වදන්, කටවහර, සංවාද, ප්‍රශ්නවාචී යෙදුම් වගේ භාෂාත්මක ලක්ෂණ ගැබ් වෙලා තිබීම නිසා තමයි ටෙලි නාට්‍ය ජනතාව අතර ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඒ සරල බව මිනිසුන්ට අවබෝධ කර ගැනීමට හැකි නිසා. දැන් මේ කතාව පුරාවට ගලාගෙන යන්නේ ග්‍රාමීය වදන්, කටවහර, සංවාදාදී දේවල්. ඒ නිසාම අපට වැසිකිළියක් කෙටි කතාව සහෘදයාට ඉතාමත් සමීපුණු කතාවක් විදියට හඳුන්වන්න පුළුවන්. එහෙනම් පුතේ, දැන් අපි ග්‍රාමීය වදන් සහ කටවහර භාවිතය ගැන ඉගෙන ගත්තා. අපි බලමු ඊළඟට සංවාද භාවිතය ගැන. අපට වැසිකිළියක් කෙටි කතාව පුරාවටම සංවාද භාවිත වෙනවා. විශේෂයෙන් කිව්වොත් මේ කතාව ඉදිරියට ගලාගෙන යන්නේ පුතේ සංවාද ආශ්‍රයෙන්. මේ කතාවේ ගලා යාමට සංවාද ලොකු රුකුලක් දෙනවා. මේ කෙටි කතාවේ ආරම්භය සකසාගන්නෙත් සංවාදයක් මගින්. අක්කා සහ මල්ලී අතර කුරහන් නඹරා ගැනීමට කෙරෙන යුද්ධයක් විදියට තමයි සංවාදාශ්‍රයෙන් කතාව ආරම්භ වන්නේ. ඊට පස්සේ තාත්තගේ ගෝරනාඩුවත් එක්ක කුණු ඉස්පැට්ටරගේ පැමිණීම සිද්ධ වෙනවා. ඔහුගේ පැමිණීම ඈත තියා විග්‍රහ කරන කතුවරයා අපිට හරි අපූරු සංවාදයකින් ඔහු පැමිණි කාරණාව වටහා දෙනවා. කවුද මේ ගෙදර ගෘහමූලිකයා? මොකක්ද නම? හේරත්. හේරත් කියන්නේ මොන හේරත්ද? වාසගමක් නැද්ද? තියෙනවා, පටබැඳිගේ හේරත්. යනාදී වශයෙන් පැමිණි කාරණාව පුතේ අපිට එකින් එක වටහා දීමක් සිදුවෙන අයුරින් මේ සංවාද භාවිතයේ සිද්ධ වෙනවා. ඒ වගේම තවත් අවස්ථාවක සුගතන් හා හේරත් අතර ඇතිවන කතා බහ, කතකයා හා මව අතර ඇතිවන කතා බහ වගේ සංවාද බොහොමයක් මේ කතාවට ඇතුළත් වෙලා තියෙනවා කිව්වොත් හරි. හොඳයි පුතේ. දැන් පුතාලට පැහැදිලි ඇති අපට වැසිකිළියක් භාෂාවට සංවාද භාවිතය ඇතුළත් වන ආකාරය. ඊළඟට අපි බලමු පුතේ, ප්‍රශ්නවාචී යෙදුම් කොහොමද මේ කතාව ඇතුළේ භාවිත කරලා තියෙන්නේ කියලා. කුණු ඉස්පැටර් හේරත්ගේ ගෙදරට පස්සේ යන්න තවත් ගෙවල් තියෙනවද කියලා අහන අවස්ථාව ප්‍රශ්නවාචී යෙදුම් සම්බන්ධ එක් අවස්ථාවක් හැටියට අපිට ගන්න පුළුවන්. මෙතනින් එහාට තවත් ගෙවල් තියෙනවද? ඔව්, පල්ලෙහා තියෙන්නේ වෙල්යාය. ඊට එහෙන් තවත් ගම් ගොඩැල්ලක් තියෙනවා. ඒ ගෙවල් වලට වැසිකිළි තියෙනවද? එහෙම දෙයක් ගැන අහලවත් නැතුව ඇතිමයි හිතේ. කොහොමද එහාට යන්නේ? ඇලට උඩින් ඒ දණ්ඩක් දාලා තියෙනවා. ඒක දිගේ යන්න ඕනේ. බලන්න පුතේ, ප්‍රශ්නවාචී යෙදුම් යොදා ගනිමින් කුණු ඉස්පැට්ටර ඊළඟට තමන් යා යුතු ස්ථානයේ පිළිබඳ විග්‍රහාත්මකව අසා දැනගන්න ආකාරය. මේ ප්‍රශ්නවාචී යෙදුම් තුලින් කතාව තුළට සජීවී බවක් එකතු කරනවා පුතේ. ඒ වගේම මේ කොටස ඇතුලේ සංකේතාත්මක භාෂාවක ලක්ෂණත් දකින්නට තියෙනවා. ගමේ අනිත් පැත්තට යන්න තියෙන්නේ ඒ දණ්ඩකින්. මේ ඒ දණ්ඩ ළඟට යන ඉන්ස්පෙක්ටර්ට මොකද වෙන්නේ කියලා අපි බලමු. මේ ඒ දණ්ඩ දිගේ එහාට මෙහාට යෑම අපට අරුමයක් නොවිය. සමහර අවස්ථාවල ඒ දිගේ එහාට මෙහාට දිවීම සෙල්ලමක් විය. ඉන්ස්පෙක්ටර්ට එසේ නොවිය. ඔහු බර දෙමූ පය ඒ මත තබා තද කොට බැලීය. ඒ දණ්ඩ නොසැලී සිටි නමුත් ඔහුගේ පය බදාගත්තේ නැත. මේක පුතේ සංකේතාත්මකයි. ඒකට හේතුව හේරත් වගේම අනික් අය ගමට අයිති අය. මේ සෝබාදහමත් සමග බැඳුණු මිනිස්සු තමයි ඔවුන්. නමුත් ඉන්ස්පෙක්ටර් මේ සෝබාදහම සමග බැඳුණු කෙනෙක් නෙමේ. ඒ නිසා ඔහුගේ සපත්තුව ඒ දණ්ඩ විසින් ප්‍රතික්ෂේප කරන බව වියංගයෙන් කතුවරයා අපට කියා දෙනවා. මෙයින් පෙනෙන්නේ ගම සහ නගරය අතර වෙනස. පැහැදිලිද පුතාලට සංකේතාත්මක භාෂාවක් තුලින් කතාවකට ප්‍රාණයක් ආරෝපණය කළ හැකි බව? හොඳයි පුතේ, අපි ඊළඟට බලමු සංක්ෂිප්ත රීතිය කියන භාෂාත්මක ලක්ෂණය ගැන. සංක්ෂිප්තයි කියන්නේ පුතේ කෙටි කියන එක. ඉතින් සංක්ෂිප්ත වදන් අපිට සංවාද ආශයෙන් බොහොමයක් සොයා ගැනීමට හැකි. උදාහරණ විදියට මොකක්ද නම, හේරත්, නෑ, පිච්චේ, තවම ඉවරනේ, කාට තියෙන සල්ලිද ආදී වදන් භාවිතය අපට මෙහිදී සංක්ෂිප්ත රීතියට ගන්න පුළුවන්. ඒ වගේම පුතේ, මම පුතාලට දීලා තියෙන භාෂා භාවිතයන්ට අමතරව මම කලින් සඳහන් කළ සංකේතාත්මක භාෂා භාවිතය ගැන දැන් අපි කතා කරමු. අනුප්‍රාසාත්මක වදන් භාවිතය පිළිබඳව පුතාලට පැවරුමේම පහලින් උදාහරණ ලියා ගන්න පුළුවන්. මට බෑ කිව්වොත් බෑ. ගසා බසා දමා නැගිට යෑමය. අනේ මල්ලී අනේ. හැමදේම බැබ්බැ. අයියේ අයියේ පොලිස් කාරේ. කොක්කොක් යන හඬ නගයි. ඕකෙන් මේකෙන් තන තන කැන්දකොල. ඇහිල්ලක් පැලිල්ලක් නැතිව. පිච්චෙයි පිච්චෙයි. මේ ආකාරයට පුතේ අපිට බොහොමයක් උදාහරණ අනුප්‍රාසාත්මක වදන් භාවිතයට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම පුතේ ග්‍රාමීයත්වයේ සමීප කරවන කදිම උපමා භාවිතයකුත් මේ කතාව ඇතුලේ හඳුනා ගන්න පුළුවන්. කම්මලේ සිටින බල්ලාට යකඩ තලන හඬමින් ඇයටද මේවා ගණනක් නැත. එවිට කුරාක්කන් නැට ඇඹරි සුදු පාට වැස්සක් මින් ගල වටේට හැලී යයි. ඔහුගේ නොකිරෙන වෙදකමට ඔහු කෝඳුරු තෙල් හත් පට්ටියක් සොයන්නට පටන් ගති. වර්ෂාවක් වැස පා යන්නාක් මින් කතා බහද කාලයත් සමග තුරල් වී යන්නට විය. හරියට හෙනහුරා පාත්තුයේ අප මේ අවවාදයේ ක්‍රියාවට පරිවර්තනය කරමින් සිටියේදීය. මම ඒ කිව්වේ පුතේ මේ කතාව ඇතුලේ හමුවන කදිම උපමා කිහිපයක් ගැන. ඒකෙන් අමුතු රසයක් මේ කතාව තුළට එකතු කරනවා. දැන් පුතාලා, අපට වැසිකිලියක් භාෂා භාවිතයේ තුල අද ඉගෙනගත්තු භාවිතාවන් අපි ආයෙමත් මතක් කරගනිමු. ග්‍රාමීය වදන් භාවිතය, කටවහර භාවිතය, සංවාද භාවිතය, ප්‍රශ්නවාචී යෙදුම් භාවිතය, සංක්ෂිප්ත රීතිය, ඒ වගේම පැවරුමේ දීලා තියෙනවට අමතරව සංකේතාත්මක භාෂාව, අනුප්‍රාසාත්මක භාෂාව, උපමා මිශ්‍ර භාෂාව කියන භාෂා උපක්‍රමත් අද පුතාල ඉගෙන ගත්තා. දැන් පුතාලට බය නැතුව අපට වැසිකිලියක් පාඩමේ භාෂා භාවිතය පිළිබඳ ප්‍රශ්නයක් ආවොත් ලියන්න පුළුවන් නේද? ඉතින් අමාවකට පාර පෙන්නූ කදෝපැණි ආලෝකයට සමුගන්න වෙලාව ඇවි. සඳ පා යන්න කලින් ආයෙමත් දවසක ඔබ සොයාගෙන පැමිණෙන්නම්. පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න කියන ගමන්ම ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා පුතේ. මෙතෙක් වෙලා ඔබට පාර පෙන්නූ මා ඔබේ ආදරණීය ගුරුතුමිය නිරුක්ෂි ජයලත්ගේ.